ප්‍රධාන වැඩ කටයුතු අද දින න්‍යායපත්‍රයේ විෂයාංක 1 විසර්ජන පනත් කෙටුම්පත 2026 කාරක සභාව පළවන උපලේඛනය ප්‍රවාහන මහාමාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය ශීර්ෂ 117 306 307 සහ 336 ප්‍රවාහන මහාමාර්ග සහ නාග සංවර්ධන අමාත්‍යාංශයේ විරින් සංශෝධනය කිරීමට නාගරික සංවර්ධන ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යාංශය ශීර්ෂ 123 ශීර්ෂ 309 සිට 311 දක්වා සහ ශීර්ෂ 332 නිවාස ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍යාංශ විරින් සංශෝධනය කිරීමට වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය ශීර්ෂ 176 නව අමාත්‍යාංශ ඇතුළත් කිරීමට සලකා බැලීම පූර්ව භාග 11 සිට අපර භාග 6 දක්වා කරු කම්කරු අමාත්‍ය සහ මුදල් අමාත්‍ය මුදල් ක්‍රම සම්පාදන අමාත්‍ය නියෝජ්‍ය අමාත්‍ය පැහැදිලි කිරීම ගරු අනිල් ජයන්ත අමාත්‍යතුමා
ගරු සභාපතිතුමනි අංක 24.58 ඇලිරක් 65 සහ 2025 ඇලිරක් 10 ඇලිරක් 18 දින ඇති අතිවිශේෂ ගැසට් නිවේදනය අනුව අමාත්‍යාංශ විෂයන් වෙනස් වීම සහ නව අමාත්‍යාංශයක් ස්ථාපිත කිරීමට අදාළව විසර්ජන පනත් කෙටුම් පතට සිදු කළ යුතු සංශෝධන සම්බන්ධව 2025 ඔක්තෝබර් 24 වෙනි දින මා විසින් මෙම සභාවට කරන ලද කරුණු දැක්වීම හා සම්බන්ධව මෙම ගරු සභාවේ අවධානය නැවත යොමු කිරීමට කැමැත්තෙමි. එකී ගැසට් නිවේදනයේ ප්‍රකාරව ප්‍රවාහන මහාමාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ නාමය ප්‍රවාහන මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය යනුවෙන් සංශෝධනය කිරීම හා ඒ අනුව ශීර්ෂ 117 306 307 311 සහ 336 සලකා බැලීමද නාගරික සංවර්ධන ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යාංශයේ නාමය නිවාස ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍යාංශය යනුවෙන් සංශෝධනය කිරීම හා ඒ අනුව ශීර්ෂ 123 ශීර්ෂ 309 ශීර්ෂ 311 දක්වා සහ ශීර්ෂ 332 සලකා බැලීමද තවද වරාය සහ සිවිල් ගුවන් සේවා විෂය ශීර්ෂ 176 ලෙස වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ යනුවෙන් අලුත් අමාත්‍යාංශයක් යටතේ ඇතුළත් කිරීම හා ඒ අනුව ශීර්ෂ 176 සහ ශීර්ෂ 336 සලකා බැලීමද අද දින සිදු කරනු ලබන බවත් ඒ අනුව මෙම සංශෝධන වලින් විසර්ජන පනත් කෙටුම්පතේ දක්වා ඇති සමස්ත පුනරාවර්තන සහ මූලධන වියදම් වල කිසිදු වෙනසක් සිදු නොවන බවත් මෙම ගරු සභාවට තවදුරටත් දැන්වීමට කැමැත්තෙමි.
කපාහැරීමේ යෝජනාව ගරු SM මරික්කාර මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 30ක් තියෙනවා.
ගරු කථානායකතුමනි 2026 විසර්ජන පනත් කෙටුම්පතෙහි කාරක සභා අවස්ථාවේ අද දින විවාදයට ගෙනෙන අමාත්‍යාංශ හා ඒවා යටතේ ඇති අනෙකුත් දෙපාර්තමේන්තු හා අදාළ ආයතනවල අදාළ අංක 117 306 307 336 123 309 සිට 311 සහ 332 දරන වැයශීර්ෂයන්ගේ සම්ප්‍රදායනුකූලව එක් එක් වැඩසටහනේ සියලුම පුනරාවර්තන වියදම් හා මූලධන වියදම් රුපියල් 10කින් කපා හැරිය යුතුයි මම යෝජනා කරමි. ගරු කථානායකතුමනි දැන් අත්ත වශයෙන්ම අයවැයක් කියන්නේ නොම්බර පෙන්වීමේ ඉලක්කයක් නෙමෙයි. ඇත්තටම ඉලක්ක සපුරා ගැනීම සඳහා සිදු කරන කාර්යයක්. දැන් අද දවසේ කතා කරන අමාත්‍යාංශ තුනම ගත්තහම යටිතල පහසුකම් පිළිබඳව තමයි තියෙන්නේ. විශේෂයෙන්ම යටිතල පහසුකම් පිළිබඳව ඉලක්ක සපුරා ගන්න නම් කාර්යක්ෂමතාවය විනය සහ කැපවීම තියෙන්න ඕන. නමුත් ඇත්ත වශයෙන්ම 2025 දී අයවැයන් වෙන් කරලා තියෙන මුදල් පිළිබඳව බලද්දී ඉස්සර අමාත්‍යාංශ දෙකක් අදැනට දැන් අමාත්‍යාංශ තුනක් වෙලා තියෙනවා. ඇත්ත වශයෙන්ම මේ ඉලක්ක සපුරා ගන්න බැරි වෙලා තියෙනවා. විශේෂයෙන්ම ප්‍රවාහන මහා මාර්ග වරාය හා ගුවන් සේවා අමාත්‍යාංශයට රුපියල් මිලියන 489,230ක් වෙන් කරලා තිබ්බා මේ අවුරුද්දට. හැබැයි රුපියල් මිලියන 240,805ක් නැත්තම් 143ක් තමයි වැඩ කරලා තියෙන්නේ. දැන් මේ අවුරුද්දේ අමාත්‍යාංශයට වෙන් කරලා තියෙනවා පුනරාවර්තන වියදම් සහ ප්‍රාග්ධන වියදම් හැටියට මිලියන 446,000ක්. ඉතින් අපි විශ්වාස කරනවා මේ අවුරුද්දේවත් අර ඉලක්ක ටික සපුරා ගැනීම සඳහා විනය, කාර්යක්ෂමතාව සහ කැපවීමත් එක්ක ඒ ඉලක්ක සපුරා ගන්න පුළුවන් වෙයි කියලා. මොකද අපි විපක්ෂේ වුණාට මේව කඩාකප්පල් වෙන්න ඕන, මේව සිදු නොවෙන්න ඕන, ඒ හරහා බලය ගන්න ඕන කියන කාලකන්‍ය ආසාවක් අපිට නැහැ කියන එකත් පැහැදිලිව කියන්න ඕන. ඒ වගේම තමයි නිවාස හා නාගරික සංවර්ධන ජල සම්පාදන අමාත්‍යාංශයට 2025 වර්ෂ මිලියන 104,532ක් වෙන් වෙලා තිබ්බා. ඒකෙන් මිලියන 36,818ක් 135ක් තමයි මේ ප්‍රගති වාර්තා වෙන්නේ. මේ අවුරුද්දෙත් වෙන් වෙලා තියෙන උන්ට මේ අවුරුද්දේ මිලියන 103,500ක් වෙන් වෙලා තියෙනවා. ඒ නිසා 135 අඩුම ගානේ අමාත්‍යාංශ දෙකකට කඩලා තියෙන හින්දා මේක 185 දක්වාවත් ගෙනියන්න කියලා ඉවරලා අපි යෝජනා කරනවා. විශේෂයෙන්ම ගරු කථානායකතුමනි, දැන් අපි අරගෙන බැලුවොත් එහෙම මේ ආයතන වලින් දැන් RDA එකේ පර්ෆෝමන්ස් එක අරන් බැලුවොත් එහෙම ඇත්ත වශයෙන්ම එක්ස්ප්‍රෙස්වේ ඩිවලොප්මන්ට් එකට, අධිවේගී මාර්ග ඩිවලොප්මන්ට් එකට වෙන් කරපු මිලියන 6100ෙන් 2400ක් තමයි පාවිච්චි කරලා තියෙන්නේ 139යි ප්‍රගතිය. ඒ වගේම අනෙකුත් මාර්ග සංවර්ධනයට වෙන් කරලා තිබිච්ච මුදල් වලින් 79ක් ප්‍රගතිය තියෙන සාපේක්ෂව හොඳයි. ඒ වගේම රෝඩ් වයිඩනින් ඇන් ඉම්ප්‍රූව්මන්ට් වලින් 12.5 ප්‍රගතිය තියෙන්නේ. ඒ වගේම මේ පාලම් ඉදිකිරීමේදී ප්‍රගතිය තියෙන්නේ 16%. එනිසා විශේෂයෙන්ම අපි පැහැදිලිව කියන්න ඕන මේ අමාත්‍යාංශවල ඉන්න නිලධාරීන් වැඩ ගැනීමේදී සානිකම්පිතව උන්ට ඇහුම්කන් දීමත් වැදගත් වෙනවා. ඒ වගේම අකාර්යක්ෂම නිලධාරීන්ව එලවා දැමීමත් අත්‍යවශ්‍ය වෙනවා. ඉතින් ඒ නිසා අපි පැහැදිලිව කියන්න කැමති අද RDA එකේ ඉංජිනේරුවරු තමයි බුද්ධිගල්ණයට මූණ පාලා අඩුවෙන්ම මේ වැටුපක් ලබන්නේ. එනිසා ඔවුන් මේ වෙනකොට මේ මොනවාද වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් හැඳවලා තියෙනවා. මම ඒ ලියුමත් සභාගත කරනවා. මම එමතුමාගෙන් ඉල්ලීමක් කරනවා සානුකම්පිතව බලන්න ඒ ඉංජිනේරුවන් විතරක් නෙමෙයි අනෙකුත් සේවයන් කියන ගැනත්. මොකද මේ අයත් එක්ක තමයි මේ වැඩ ටික කරන්න සිද්ධ වෙලා තින්නේ. එනිසා ගරු කථානායකතුමනි, දැන් නවීන ආර්ථිකයක් රඳාපවත්වන නම් කාර්යක්ෂම සහ ඒකාබද්ධ සැලැස්මක් මේ යටිතල පහසුකම් වලට තියෙන්න ඕන. ඒ නිසා විශේෂයෙන්ම මේ ඉදිරියේදී මේ අමාත්‍යාංශයට මෙන්න මේ කියන සැලසුම් අපි යෝජනා කරනවා. අන්තර් පළාත් සහ අභ්‍යන්තර පළාත්, ඒ වගේම නාගරික සහ අගනගර ප්‍රවාහන පදිති සැලසුම්කට මාස්ටර් ප්ලෑන් එකක් ගේන්න කියලා ඉවරලා අපි ඇමතුමාට යෝජනා කරනවා. ඒ විතරක් නෙමෙයි, මේ අධිවේගී මාර්ග අලුතින් ආරම්භ කරන වගේම දැනට තියෙන සාමාන්‍ය මාර්ග පළල් කිරීමේ වැඩසටහන් ආරම්භ කරන්න, ඒ වගේම බහුවිධ ප්‍රවාහන පදිති සකස් කිරීම, දුම්රියත් අතහැරලා මේ ගමන CTB එක විතරක් දාගෙන නැත්නම් පුද්ගලික අංශයේ මේ බස් ප්‍රවාහනය විතරක් දාගෙන මේක කරන්න බෑ. විශේෂයෙන්ම අපි නැවත වතාවක් කල්පනා කරන්න වෙනවා, දැන් මේ අධිවේගී මාර්ග ඉදිකිරීමේ මුවාවෙන් පෞගිය පාලන කාලයන් වලදී අපේ රටේ ආර්ථික තත්ත්වය මේ සැලකිලට ගන්න නැතුව අධික පොලියට ණය අරගෙන මේවා සිදු කරලා තියෙනවා. එනිසා රටක සංවර්ධනයට යටිතල පහසුකම් අත්‍යවශ්‍යයි. හැබැයි මේ ගෙවන්න බැරි මට්ටමට ණය අරගෙන මේක කරන්න පුළුවන්ද කියන එක අපි කල්පනා කරනවා. ඒ නිසා අපි යෝජනා කරනවා විශේෂයෙන්ම PPP සිස්ටම් එකට, එහෙම නැත්නම් පෞද්ගලික ආයෝජකයන්ව ආරාධනා කරලා රුවන්පුර අධිවේගී මාර්ගය වෙන්න පුළුවන්, උතුරු අධිවේගී මාර්ගය වෙන්න පුළුවන්, දඹුල්ල දක්වා අධිවේගී මාර්ගය වෙන්න පුළුවන්, ඉඩම් අත්පත් කර ගැනීම ආණ්ඩුව විසින් සිදු කරලා ඒ සම්බන්ධව මේ ඉවැලුවේෂන් එක කරලා ආයෝජකයන්ට මේක ලබා දෙන්න කටයුතු කරන්න කියලා පිල්ලිමක් කරනවා. මොකද හේතුව මේ පාරවල් හැදුවම රටේ ආර්ථිකය යටිතල පහසුකම් දිනු වෙනවා. අදාළ මේ කාල සීමා ඉවරණයෙන් පස්සේ ඒ පාල මේ ආපු සමාගම් මේ උස්සයන්නේ. උදාහරණයකට මේ සිංගප්පූරුවේ ෂැන්ගේ එයාපෝර්ට් එක පෞද්ගලික ආයෝජකයන් හැදුවේ කාලේ ඉවරණා කියලා උස්සන් ගියේ නැහැ. එයාපෝට් එක තියෙන රටට ප්‍රතිලාභයක් තියෙනවා. ඒ නිසා මේ හොරකම් නවත්තන්න මේ දේශපාලඥයෝ විතරක් නෙමෙයි හොරකම් කරන්නේ. නිලධාරීන් ඊට වැඩිය හොරකම් කරනවා. මම මේ පිළිබඳ උදාහරණ සහිතව මගේ කතාවේ ඉතුරු ටිකේදී මම කියන්නම්. ඒ වගේම ගරු ඇමතිතුමනි ඇමති තුන්දෙනෙක් ඉන්නවා දෙන්නෙක්ව අඳුරනවා අනිත් කෙනාව දන්නේ නැහැ. මේ ඒ නිසා අපි අත්ත වශයෙන්ම කියන රතවාහන තදබදයේ සම්බන්ධව කතා කරද්දී දැන් ගරු ඇමතිතුමනි දැන් මේ රතවාහන තදබදයේ දිනපතා වැඩිවීම නිසා අත්ත වශයෙන්ම දවසකට රුපියල් බිලියන 1.5ක් පමණ නාස්ති වෙනවා කියලා මේ විශේෂඥයන් ගණන් හදලා බලලා තියෙනවා. මේක 385 වැඩි කරුවොත් අවුරුද්දකට බිලියන 500කට වැඩි නාස්ති වෙනවා. දැන් අද අපි භාණ්ඩාගාරේ උතුරන්න සල්ලි තියෙනවා කියලා ඉවරලා පුරාජයර කියනවා. වාහන ලක්ෂ 220,000ක් ගෙනල්ලා රුපියල් බිලියන 650කට පමණ අතිරේක ආදායම් මාර්ගයක් හොයලා තියෙනවා. මේ ආදායම් මාර්ගේ ලැබෙන අවුරුද්දෙන් නෑ. ඒක වෙනම කතාවක්. මොකද අවුරුදු 5ක ඇරියස් එකට නේ මේ වාහන ටික ගෙනාවේ. හැබැයි අපි ඒ අලුතෙන් ආපු වාහන ඉන්න වාහන වලටයි අවශ්‍ය පහසුකම් ටික යටිතල පහසුකම් වලින් සපයලා තියෙනවද කියන එක අපි පැහැදිලිව මේ සලකා බලන්න වටිනවා. විශේෂයෙන්ම කොළඹ මෙට්‍රොපොලිටන් මේ සීමාවට ඇතුල් වෙන කොරිඩෝ 7 දියුණු කිරීම සඳහා සමහර අය තර්ක කරනවා කොරිඩෝ 8ක් කියලා ඉවරලා. නමුත් අත්ත වශයෙන්ම මේ කොරිඩෝ 7ෙන් මේක කොරිඩෝ 7 දියුණු කිරීම හරහා සැලකිය යුතු ප්‍රගතියක් අත්පත් කරගන්න පුළුවන් කියලා ඉවරලා අපි විශ්වාස කරනවා. ඒ වගේම අපි රජයට යෝජනා කරනවා යහපාලන ආණ්ඩු සමයේ ආරම්භ කරන අවශ්‍ය කටයුතු කරලා පසුව උද්දච්ච ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ආණ්ඩු විසින් බලෙන් නතර කරපු ව්‍යාපෘති 7ක් මම සඳහන් කරන්න කැමතියි. විශේෂයෙන්ම කිව්වොත් එහෙම මාළඹේ කොටුව සෑල්ල දුම්රිය මාර්ගයේ නැවතුවා. ඒ නිසා අපි ඇමතිතුමාට යෝජනා කරනවා. මට මතකයි මම මේක සම්බන්ධව මේ සභාවේ ප්‍රශ්නයක් කරාම අර පැත්තේ ඔය පුටුවේම හිටපු එක්කෙනා උත්තරය දුන්නේ. හරිද? ඔය පුටුවේම හිටපු එක්කෙනා උත්තරය දුන්නා. උත්තරය දෙනකොටම හොරාට කලින් වැටපෙන්න කියලා මට තේරුණා. හරිද? මොකද හේතුව ඒ සෑල්ල දුම්රිය මාර්ගේ කොමිස් ගන්න බෑ. සෑල දුම්රිය මාරෙන් කොමිස් ගන්න බෑ. ඒකට වෙන යෝජනාවක් ඒ ගෙනාව නිසා ඒක සුදුසුද නැද්ද කියන එක කල්පනා කරලා බලන්න. මොකද ඒ වගේම තව අතිරේක සෑල දුම්රිය මාර්ගවල අවශ්‍යතාවයන් තියෙනවද කියන. ඒ වගේම කැලණිවැල දුම්රිය මාර්ගය දැන් කැලණිවැල දුම්රිය මාර්ගය සම්බන්ධව ගරු ඇමතිතුමා අපි ආංශික අධීක්ෂණ කාරක සභාවත් බැලුවා. මේ දුම්රිය දෙපාර්තමේන්තුව නම් මම නම් බය නැතුව කියනවා මේ දුම්රිය දෙපාර්තමේන්තුව නම් කිසි දෙයක් කරන්නේ නැහැ. ඔබතුමා අන්නන්න හදනවද ඔයගොල්ලෝ? මට පොඩි සැකයක් තියෙනවා. මොකද මෙතන අපිට දේශපාලන ભેදයක් නැහැ. මේක රටේ දේ වෙන්න ඕන. ඒ නිසා පෞගේ දවස්වල අපි දුම්රිය දෙපාර්තමේන්තුව මේ ප්‍රගති සමාලෝචනට ගෙනාවාම ඔක්කොම මේ ප්‍රශ්නයක් අහුවා මල්ලේපොළ උත්තර දෙන්නේ. ඒ නිසා ඒ පිළිබඳවත් බලන්න කියලා අපි කල්පනා කරනවා. ඊළඟට නව කැලණි පාලම හදද්දී ඒකේ මාස්ටර් ප්ලෑන් එකේ තිබ්බා ඒක මේ ඔරුගොඩ වත්ත දක්වා ආවයින් පස්සේ ඊළඟ පියවර එතනින් රාජගිරිය මේ HSBC ගාවට එනවා. ඊට පස්සේ ඒක යනවා මේ අතුරුගිරිය දක්වා. ඒ නිසා ඒ වැඩ කටයුතු පහුගිය කාලේ සිද්ධ වුණ නැත්තේ හොරා කෑමේ මේ උවමනාව නිසාම ඇද හිටියා කියන එක මම කියන්න කැමතියි. ඒ වගේම මේ ගරු කතානායකතුමනි දැන් මේ විපක්ෂයත් දැන් මේ ඉන්න ආණ්ඩුවත් ඇතුළුව MCC ගිවිසුම නේද? ඒ කාලේ ඉඳද්දි විරෝධතා නේද? සමාජවාදී ලේ උතුරනවා ලේ උනනවා නේ. MCC ගිවිසුම ඩොලර් මිලියන 500 හම්බෙන එක නතර වුණා. අත්ත වශයෙන්ම ඒ MCC ගිවිසුම හරහා ආවනම් කොළඹ නගරයේ තිබෙන ට්‍රැෆික් ජංක්ෂන් 332ක් ඉම්ප්‍රූව් කරන්න මේ තිබ්බා. ඒක එදා ආරම්භ කරා නම් අද මේ වෙනකොට ඉවරයි. එහෙනම් අද මේ කොළඹ නගරයේ තියෙන රතවාහන තදබදයට සැලකිය යුතු විසඳුමක් යම් මට්ටමකට ලැබිලා තියෙනවා කියන එක අපි විශ්වාස කරන නිසා එදා විපක්ෂයේ ඉන්දියද්දී විරුද්ධ වෙච්ච දේ ගොඩාක් දේවල් ඔබතුමාලා අද කරනවා. ඒ නිසා මේකත් ඒ වගේ සලකා බලන්න. මොකද හේතුව අයවැය ඉදිරිපත් කරනකොටම අපි දැක්කේ ජයල් ජයවර්ධන මැතිතුමාගේ මුණුපුරාවිල්ලා ඉදිරිපත් කරපු අයවැයක් වගේ. ලලිත් ඇතුළත් මුදෙල්ල ගාමිණි දිසානායකලා ප්‍රේමදාසලා අප්පුඩි ගහපු අයවැයක් තමයි අපි දැක්කේ. ඒ නිසා ප්‍රශ්නයක් නැහැ. ඇත්ත තීරණ කරගෙන ප්‍රායෝගිකව නේද? අත්ත වශයෙන්ම අද ජනාධිපතිතුමාගේ උපන්දිනේ මම ඒකින්ද කියන්නත් ඕන. දැන් ජනාධිපතිතුමාට තමයි මේ ආණ්ඩුවේ සෙන්ස එකක් තියෙන්නේ. ඒ නිසා එතුමා එක්ස්පෙරිමන්ට් කරන්න යන්නේ නැහැ. එක්ස්පෙරිමන්ට් කළලා කෙලව ගන්න බයයි. එනිසා එතුමා අර ක්‍රමයේම දිගුවක් විදිහට ගෙනෙන හින්දා MCC ගෙනාවට අපි කවුරුත් දැන් විරුද්ධ වෙන්නේ නැහැ කියන එක ඔබතුමන්ලාට මතක් කරන්න කැමතියි. ඒ වගේම තමයි මේ ගරු මේ කතානායකතුමනි දැන් මේ කොළඹ නගරයේ සහ නාගරික රතවාහන තදබදයේ අවම කිරීම සඳහා පහත සඳහන් කලින් ආරම්භ කරලා අතරමැදින් නතර වෙච්ච හෝ ආරම්භ කරන අවශ්‍ය කටයුතු කරලා නතරලා තියෙන වැඩසටහන් කීපයක් පිළිබඳව අපි බිමල් රත්නායක ඇමතිතුමාගේ මේ අවධානය යොමු කරනවා. විශේෂයෙන්ම නාවලපාර සහ කිරිමණ්ඩල මාවතේ නාරාහම්පිට පැත්තේ ඉඳලා මේ පාලම ගාව දක්වා කොටස රෝඩ් වයිනින් කරා. ඊට පස්සේ ඉතුරු ටික නතර වෙලා තියෙනවා. ඕනෑම දවසක උදේවරුකෝ හවසට ගියාම ඔබතුමාට බලන්න පුළුවන් එතන අධික රථවාහන තදබේද. රාජගිරිය සිට නුගේගොඩ දක්වා මේ ටිකක් නැවත සොයා බැලීමක් කරන්න කියලා මම ඉල්ලීමක් කරනවා. ඊළඟට කොළඹට ඇතුළු වන කොරිඩෝ 7 පිළිබඳව තීරණාත්මකව ඔබතුමාලාගේ රජය බැලිය යුතුයි කියන එක අපි යෝජනා කරනවා. ඒ වගේම තමයි රාජගිරිය ඉඳලා බුද්ගමුව පාර අර පාලම ගාව වයිට් කරා නම් ඒ විශාල ට්‍රැෆික් එකක් මේ අවොයිඩ් වෙනවා. විශේෂයෙන්ම කඩුවෙලට යන ජනතාව ඒ පැත්තෙන් යනවා. එතන ඒ ටික පහු කරන්න යනවා විනාඩි 15කට වැඩිය. ඉතින් ඒ පිළිබඳව අලුත් ඇවෙන් ඔබතුමාගේ අවධානය අපි යොමු කරනවා. ඒ වගේම තමයි මේ කැලණිවැලි බ්‍රිජ් එක අඹතලේ දක්වා, ඒ කියන්නේ අඹතලේ හන්දියේ ඉඳලා ග්‍රෑන්ඩ් පාස් දක්වා තියෙන පාර පළල් කිරීම සඳහා යාපාන ආණ්ඩුව තියෙද්දි අපි ආසියානු සංවර්ධන බැංකුවත් එක්ක සාකච්ඡා කරා. මට මතක විදිහට මම හරිනම් රුපියල් මිලියන 747ක් ඔවුන් දෙන්න එකඟ වෙලා තිබ්බා. ඊට පස්සේ ගෝඨාභයගේ ආණ්ඩුව ආවෙන් පස්සේ මොනා වුණාද කියලා දන්නේ නැහැ. ඒ නිසා ඔබතුමාට මතක් කරන්න කැමති ලෝ ලෙවල් පාර අපි ওই විදිහට තමයි හැදුවේ. ඔස්ට්‍රියන් ෆන්ඩ් එකෙන් බිලියන 3.5ක් ගෙනල්ලා සෞදි රජයේ සහ කුවේට් අරමුදලින් නම් පෞගී දාස්සලම සෞදි තානාපතිතුමා හමු වෙච්ච වෙලාවත් මතක් කරා. ඔවුන් පාලන් ටික හදන්න දුන්නා. අදටත් තාම පාලන් දෙයක් හදා ගන්න බැරි වෙනවා. දැන් ප්‍රගති සමාලෝචනයෙන් පස්සේ කිව්වා මම අවුරුද්දක් ඇතුළත ඉවර කරන්න කියලා. ඒක හදන්න ආරම්භ කරද්දි ඒ වෙලාවේ කිව්වා වතුර බඩ දාන්න බෑ කියලා ඉවරලා. අපිට රවුෆ් හකීම් ඇමතිතුමාට මතකයි, අපි පාස්කර් ලින්ගම් ඇමතිතුමාගේ එකතු වෙලා ඔස්ට්‍රියානු රජයෙන් රුපියල් බිලියන 6000ක් ගෙනාවා මුළු කොළඹටම යන වතුර ලයින් එක සප්ලයි කරන්න. කනගාටුයි 2017 ජනවාරි මාසේ 12 වෙනිදා ආරම්භ කර ඒ ව්‍යාපෘතිය 100%ක ප්‍රගතියක් තවමත් කරගන්න බැරි වෙලා තියෙනවා. ඉතින් අර පාල අර ඔක්කොම වියදම් අපරාධේ පාලන් දෙක හින්දා විශාල තදබදයක් ඇති වෙනවා. ඒ වගේම තමයි දෙහිවල කොහුවල පාර රෝඩ් වයිනින් එක කිරීම. දැන් පෞගී කාලා නිකන් කහපට් එකක් දාගෙන ගියා. ඒ පාර පළල් කිරීම ඉතාම අත්‍යවශ්‍ය වෙනවා. ඒ වගේම තමයි කොළඹ ආර්ථික නගරයේ තියෙන මැද කොළඹ තියෙන පාරවල් ටික නවීන පද්ධතියට හැදීම ඉතාම අත්‍යවශ්‍ය වෙනවා.
ඒ වගේ ඕඩර් ප්ලීස් නියෝජ්‍ය කතානායකතුමා මූලාසන පැවෙන්නට.
ඒ වගේම තමයි මැදකොළඹ පාරවල් වගේම මේ ඊළඟට නව කැලණි පාලමේ සිට අතුරුගිරිය දක්වා තියෙන ඒ අධිවේගී මාර්ගවලට යන එක්ස්ටෙන්ෂන් වගේම මේ පාරවල් ටිකත් මේ මහකොළඹ රථවාහන තදබදය අවම කිරීම සඳහා ඉතාම අත්‍යවශ්‍ය වෙනවා කියන එක මම තමුන්නාන්සේලාට මතක් කරන්න කැමතියි. ඊළඟට දැන් මේ යෝජනා ටික විතරක් කියලා ගියාම කිසි ගතියක් නැති හින්දා මේක මතක් කරන්න ඕන. දැන් මම ගිය අයවැයේදී මේ අමාත්‍යාංශ විවාදයේදීම මම මතු කරා නැගෙනහිර පර්යන්තයට දාලා තියෙන ටෙන්ඩර් එක අවලංගු කරලා තියෙනවා. හරි මේ ඉවැලුවේෂන් එක කරන්න තුව ඒ අලුත් ටෙන්ඩර් එකක් දැම්මත් තව මාස 8ක් ගත නැගලා මට ඇමතිතුමා ඇතන ඉඳලම කිව්වා මං ගහ වීඩියෝ එක තියෙනවා නේද මේ ඇමතිතුමා ගෝ නෑ 150 ජූලි මාසේ ආරම්භ කරනවා ඔබතුමාටත් ආරාධනා කරනවා කියලා. ඒ නිසා මට ආරාධනාවක් ආවෙ නැහැ හින්දා මං දන්නේ නැහැ වැඩේ වුණාද නැද්ද කියලා. මං හිතන උත්තරයක් ලැබෙයි කියලා. මොකද ජනාධිපතිතුමා මැතිවරණයේදී කිව්වා කන්ටේනර් මිලියන 11 මේ මිලියන 11000ක් ගේන්න කන්ටේනර් මිලියන 11000ක් ගේන්න අවශ්‍ය 2030දී ගේන්න අවශ්‍ය කටයුතු කරන්න මේ ඊස් ටර්මිනල් එක පටන් ගැනීම පටන් ගන්න එක අනිවාර්යම කරනවා කියලා ඉවරලා. එනිසා ඒ වුණාට ගරු ඇමතිතුමනි මේ වරාය ඉන්න බොහෝ දෙනාට සභාපතිතුමා යම් උත්සාහයක් ගන්නවා. ඒගොල්ලෝ දේශපාලන පලි ගැනීම ගන්නව ඇර වෙන වෙන වැඩ කර ඉන්න වෙලාවක් නැහැ. ඒ වගේම ගාලු වරාය ලාභ ලබන තත්ත්වයට ගේනවට අවශ්‍ය කටයුතු තවමත් මේ වරාය අධිකාරියට කරගැනීමේ හැකියාවක් නැති වෙලා තියෙනවා කියන එක මම තමුන්නාන්සේලාට කියන්න ඕන. ඒ වගේම තමයි මේ අද පැවැත්වෙන විවාදයකටම අදාළව තමයි තියෙන්නේ විශේෂයෙන්ම නාගරික සංවර්ධන අධිකාරිය ඇත්ත වශයෙන් මේ කන්ස්ට්‍රක්ෂන් ඉන්ඩස්ට්‍රි එක තමයි 2018ට පෙර මේ රටේ දළ ජාතික නිෂ්පාදනයෙන් 100%ට වගේ ආසන ප්‍රමාණයකට දායකත්වය ලබා දුන් ඉන්ඩස්ට්‍රියක්. නමුත් කෝවිඩ් වසංගතය ආර්ථික අර්බුදය කියන කාරණා එක්ක මේ ඉන්ඩස්ට්‍රි එක වැටිලා තියෙනවා. අත වශයෙන්ම UDA එක ගත්තොත් එහෙම UDA එකට තමයි විශාල ආදායමක් එනවා. ඇයි? කවුරු හරි මේ ආයෝජකයෙක් මේ මේ කන්ස්ට්‍රක්ෂන් එකක් කරන ඉඩමක් මිලදී ගන්නකොට 4% මුද්දර ගාස්තු ගෙවන්න ඕන. ඊට පස්සේ මේ සිමෙන්ති ගල් වැලි අරෝමය ගන්නකොට එතන බදු තියෙනවා. ඊට පස්සේ මේක හදලා විකුණන්න ගියාම 18%ක වැද්බද්දක් ගෙවන්න ඕන. ඊට පස්සේ ලාභයක් ලැබුවා විකුණනකොට ආයේ 4% මුද්දර ගාස්තු ගෙවන්න ඕන. ඊට පස්සේ ආයේ මේ ලාභයක් ලැබුවාම සමාගම් ටැක්ස් එක 30%ක් ගෙවන්න ඕන. ඊට පස්සේ ඒකෙන් ඩිවිඩන්ඩ් ගියාම තව 15%ක් ගෙවන්න ඕන. ඊළඟට ලක්ෂකහමාර වැඩි පඩි වැඩිපුර පඩි ගන්න ආයට 4436 දක්වා මේ උපයනට ආදායම් බද්ධක වෙන නිසා ඇත්ත වශයෙන්ම ඒ ප්‍රොජෙක්ට් එකට වීදම් වෙන මුදලින් 40% විතර ප්‍රමාණයක් නැවත රජයට ලැබෙන ක්‍රමයක් මේක. ඒ නිසා 2018 වෙද්දී අපේ රටේ මේ මේ කන්ස්ට්‍රක්ෂන් කියන එක එක්ස්පෝර්ට් ලෙවල් එකට ඇවිල්ලා තිබ්බේ. නමුත් ඒක කඩන් වැටුණා. කඩන් වැටිච්ච වැටිල්ල තාම ඔලු උස්ස ගන්න බැරි වෙලා තියෙනවා. ඒ නිසා විශේෂයෙන්ම දැන් මම ඔබතුමාගේ අවධානයට යොමු කරනවා මේ අත්‍යවශ්‍ය සාධකයක් තමයි මේ කන්ස්ට්‍රක්ෂන් වල සිමෙන්ති කියන එක. එතකොට මේ සිමෙන්ති මිල අඩු කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ගයක් ගත්තොත් මම හිතනවා විශේෂයෙන්ම මේ කන්ස්ට්‍රක්ෂන් ඉන්ඩස්ට්‍රි එකේ බූස්ට් එකක් ගෙනල්ලා ඒක හරහා රාජ්‍ය ආදායම වැඩි වෙයි කියලා. ඒ වගේම තමයි මේ නාගරික සංවර්ධන අධිකාරියට විශාල කාර්යභාරයක් කරන්න තියෙනවා. මොකද ඉදිරි කාලයේදී නායකවන්න වෙද්දී දැන් රුපියල් බදු ගහලා බෙල්ල මිරිකල වගේ රීරියාකා ලේමා සුරම් බොන වගේ බදු ගහලා රුපියල් ආදායම් තියෙනවා. හැබැයි ජාත්‍යන්තර ණය ගෙවන්න වෙන්නේ ඩොලර් වලින්. ඩොලර් ආදායම නැහැ. ඩොලර් ආදායම අර ආපු විදිහමයි. සංචාර කර්මාන්තයේ ගිය අවුරුද්දේ ආඩෝ ඩොලර් මිලියන 100යි වැඩි වෙලා තියෙන්නේ. රෙමිටන්ස් එක ගිය අවුරුද්ද වැඩි ඩොලර් මිලියන 100යි වැඩි වෙලා තියෙන්නේ. හැබැයි ණය ගෙවන්නේ ප්‍රමාණය මදි වෙනවා. ඒ නිසා මේ UDA එකට විශාල භූමිකාවක් තියෙනවා මේ ණය ගෙවීම සඳහා ආදායම් උපයන තැනක් බවට පත් වෙන. මම එක උදාහරණයක් ගන්නම්. කොළඹ නගරය තුල විතරක් කොළඹ 115 තුල විතරක් තියෙනවා UDA එකට අයිති ඉඩම් දල වශයෙන් අක්කර 800ක් විතර තියෙනවා. අද මේ මොහොත වෙනකනුත් ඒක බෙදලා වෙන් කරගෙන නැහැ. රීලොකේෂන් වලට කොච්චරද තමන් විසින් ඉදිකරන ඉදිකිරීම් මොනවද? ඒ වගේම මේ රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්වය මොනවද වෙන්නේ කියලා UDA එකේ හිටපු සභාපතිතුමා කොන්සෙප්ට් එකක් ගෙනාවා. මේ අද එතුමා ඒ සංස්ථාවේ නැහැ. වර්ටිකල් ඉන්ට්‍රොඩක්ෂන් එක කොළඹට ගේන්නේ. මොකද ලෝකයේ දිනු නගරවල 80:20 රේෂියෝ එකට යන්නේ. ඉතින් ඒක ඉම්ප්ලිමන්ට් වෙන්න ඕන. මහපොළව යථාර්ථයක් වෙන්න ඕන. ඒක එහෙම වෙන්නේ නම් කොළඹ නගරයේ තියෙන මේ භූමියෙන් ප්‍රයෝජන ගන්න ඕන. අද ආර්ථිකයට දායකත්ව ලබා දෙන්න ආයෝජන ගේන්න හොඳ තෝතැන්නක් මේක. ඒ වගේම තමයි කොළඹ නගරයේ මේ වෙනකොට තියෙනවා මේ වතු නිවාස 53,000ක් විතර තියෙනවා. ඒ නිසා අපි විශ්වාස කරනවා මේක ආර්ථික මර්මස්ථානයක් කරන්නම් කොළඹ නගරයේ මේ වතු නිවාස රීලොකේට් කිරීම අත්‍යවශ්‍යයි. දැන් උදාහරණයක් විදිහට කරු එමෙතුමා කොම්පඤ්ඤා වීදියේ හන්දියේ කවුරු හරි හිටියොත් එහෙම එතනින් ගුවන් කිලෝමීටර් 3ක්වත් නැහැ මේ රෝයල් කොලෙජ් එකට. හැබැයි කොළඹ නගරයේ ඉන්න දරුවන්ට ඒ කොළඹ නගරයේ තියෙන උසස් පාසල් වලට යන්න බෑ. ලංකාවේ ලොකුම කොම්පැනි ටික තියෙන කොළඹ නගරේ. කොළඹ නගරයේ දුප්පත් දෙමාපියන්ගේ දරුවන්ට ඒවයි රස්සාවල් නැහැ. වැඩිමනුත් හම්බෙන්නේ තේ හදන්න හරි වැසිකිලි හොදන්න හරි. කොළඹ නගරේ තමයි ලංකාවේ තියෙන ලොකුම හෝටල් ටික තියෙන්නේ. ඒකේ කෑම වේලක් කන්න මේ මිනිස්සුන්ගේ සහ ඒ අයගේ දරුවන්ට අයිතිවාසිකමක් නැහැ. කොළඹ නගරේ තමයි ලංකාවේ තියෙන මේ හොඳම ඉස්පිරිතාල ටික තියෙන්නේ. හැබැයි ඔවුන් යන්න ඕන මා ඉස්පිරිතාලට හරි නගර සභාවේ ඩිස්පෙන්සරිට හරි. ඒ නිසා මේ සමාජ ක්‍රමය වෙනස් කරන්න නම් ඔවුන්ට තමන්ටම කියලා ඉන්න හිටින්න තැනක් ඕන. ඒ ඉන්න හිටින්න තැන UDA එක හරහා ලබා දීලා ඒ ඉඩම් ටික ආර්ථික සංවර්ධනයට පාවිච්චි කිරීමේ වැඩසටහනක් අවුරුද්දෙන් කරන්න බෑ. අවුරුදු 5ක් 10ක් 15ක් කියයි. නමුත් ඒක ආරම්භ කෙරුවොත් මේ අසමතුලිතතාවය මේ විෂමතාවය නැත්තම් අපි මරදාන රේල්වේ ස්ටේෂන් එකේ හරි කොම්පඤ්ඤා වීදි රේල්වේ ස්ටේෂන් හරි උදේට මිනිස්සු දත් මැදගෙන බලන් ඉන්නවා. ලක්ෂ ගාණක් පිටින් එනවා. අපි පිටින් එන්න එපා කියන්නේ. හැබැයි මූලික අයිතිවාසිකම කොළඹ නගරේ ජනතාවට ලැබිය යුතුයි. ඒ සඳහා ආරම්භක පියවර ගන්නා ලෙස අපි ඔබතුමාට යෝජනා කරනවා. ඒ වගේම තමයි මේ තව මේ කියන්න ඕන මේ සබ්ජෙක්ට් එකදී ලංකාව තමයි නියෝජ්‍ය කතානායකතුමනි ඉදිකිරීම් ක්ෂේත්‍රයේ මේ කලාපයේ දෙවැනියට අධික පිරිවැය තියෙන්නේ. විශේෂයෙන්ම මේ වර්ග මීටරයකට ඩොලර් 1200කට පමණ ප්‍රමාණයක් වීදම් වෙනවා. ඒ නිසා එක පැත්තකින් රජයට ආදායම ඕන වගේම ආයෝජකයන් සහ මේ ඉදිකිරීම් කරුවන් දිරිමත් කිරීම සඳහා අවශ්‍ය සහන ලබා දීම මගින් යටිතල පහසුකම් දිනු වෙනවා, ආදායම වෙනවා සහ ආර්ථික වර්ධනයට ප්‍රධානව බලපාන කාරණාව නිසා ඒ පිළිබඳවත් ඔබතුමාලා සොයා බලන්න කියලා ඉල්ලීමක් කරන්න කැමතියි. ඒ වගේම තමයි දැන් මේ අසිත නිරෝෂන් මන්ත්‍රීතුමා දෙවැනි වර කියවීමේදී මට චෝදනාවක් කරා. මම ඒ නිසා අද ආවේ පොත අරන් ආවා. පිටු අංක 41 තියෙන්නේ, හරිද? පිටු අංක 41. දැන් කොළඹ සහ තදාසන නාගරික වතු වල ජීවත් වෙන ගෙවල් වලට මිලියන 15,000ක් වෙන් කරලා තියෙනවා. ආරම්භයක් විදිහට අවුලක් නැහැ. හැබැයි ප්‍රායෝගික නැහැ. ගෙවල් 53,000ට මේ මිලියන 15,000 ගොත් ලක්ෂ 3යි. දැන් එක්ක කියන්න ඕන නෑ, ඒක වැරදි. අපි පළවෙනි අවුරුද්දේ ගෙවල් 15,000 හදන්නේ. ඒක මොන ඔන්න මිලියනෙයි. මිලියනේ හරිද නැද්ද කියන එක වෙනම කතාවක්. ඒ නිසා මම කියනවා දැන් දේශපාලන මඩ ගහනවා නම් අපි කැමති ඒම ෆයිට් එකට ඔට්ටුයි. නමුත් මේ පාර්ලිමේන්තුව හෝ මේ කාරක සභාව අපි එවැනි තැනකට ගේන්නේ නැහැ. අපි දේශපාලන වලි මේ එළිය වේදිකාව කරනවා. මේ පාර්ලිමේන්තුවේ ජනතාව වන්නේ මේ ඕක කතා කරන්නේ නෙමෙයි. තර්කානුකූලව අපි මේව කරමු. ඒ වගේම තමයි තුමගේ දෙවෙනි චෝදනාව තිබ්බා 31.1 අඩු ආදායම් ලාභීන් සඳහා මේ මිලියන මේ 3,000ක් වෙන් කරලා තියෙනවා. ඔව්, එතුමා එක කෑල්ලක් කිව්වා. ඒ කෑල්ලට මම එකඟ වෙන්නම්. මේ අවුරුද්ද වෙන් කරලා තිබිච්ච 7200ට අමතරව කියලා. ඒ කියන්නේ 7200 වැඩ කෙරෙලා නැහැ. හරිද? එතකොට 10200යි. එතකොට ගෙවල් 70,000කට. එතකොට එක ගෙදරකට ලක්ෂ 10යි රුපියල් 20,000යි. එතකොට මේ අයම තමයි චෝදනා කරේ සජිත් ප්‍රේමදාස මහත්තුමාට ගිනි පෙට්ටි වගේ කෝච්චි පෙට්ටි ගෙවල් හදනවා කියලා. ඉතින් මම දන්නේ ලක්ෂ 10ට කොහෙද ගෙවල් හදන්න පුළුවන් කියලා. මොකද අර ගෝඨාභය රාජපක්ෂ මිනිස්සුම බලෙන් එලවලා ෆ්ලැට් හදද්දී UDA එකේ කොස්තක වෙලා තියෙන වර්ගඩි 400 ගානක එක මිලියන 3ක්. එතකොට ලක්ෂ 30ක් කොස්ත වෙලා තියෙනවා නම් ඒ දවස්වල මේ කොවිඩ් වසංගතයේ ආර්ථික අර්බුදයට කලින් අද 10ෙන් හදන්නේ කොහොමද කියන ගැටලුව තියෙනවා. කවුරු හරි හදන්න පුළුවන් විදිය විස්තරාත්මකව ඉංජිනේරු මේ කරුණෝනේ පැහැදිලි කරනවනේ අපි පිළිගන්නා. මොකද අපි මේ විවේචන දෙන්නේ මේ ප්‍රොඩක්ටිව් ක්‍රිටිසිසම්. හරිද? දේශපාලනය කියන්න ඕන නම් මට මෙතන කියන්න පුළුවන්. මම එහෙනම් ඉස්සෙල්ලාම විමල් රත්නායක මහත්තයාට ප්‍රහාරය කියලා පටන් ගන්නෙ. අසාර්ථක නැමැති වගේ කතාවක් කියන්න පුළුවන්. ඒ එතනට අපි ලඟු වෙන්නේ නැහැ කියන එක අපි පැහැදිලිව කියන්න ඕන. ඒ නිසා ගරු කතානායක මොකද මේ වගේ විෂයක් තුල අපි අනවශ්‍ය දේශපාලනය කතා කරලා නගන්න තියෙන තර්ක ඉදිරිපත් කරන්න තියෙන හරි විවේචන ඉදිරිපත් නොකිරීම අපරාධයක් කියලායි මම නම් විශ්වාස කරන්නේ. ඒ වගේම මේ අමාත්‍යාංශයට තමයි අයිති වෙන්නේ ශ්‍රී ලංකා න්‍යායලයින් එක. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, දැන් සමහර අයගේ මතයක් තියෙනවා, ලිබරල්වාදීන්ගේ මතයක් තියෙනවා මේ එයාලයින් එක රුපියලට හරි විකුණන්න ඕන කියලා ඉවරලා. ඒතකොට සමහර අයගේ මතයක් තියෙනවා මේ රටට නැෂනල් කරිය එකක් ඕන, මේක ගොඩ ගන්න ඕන කියලා. ඒ නිසා දෙකම හරි සංකල්පයක් විතරයි. හැබැයි මම පෞද්ගලිකව රුපියලට හරි විකුණන එකට විරුද්ධයි. රටට නැෂනල් කරියක් ඕන. එතකොට මේ නැෂනල් කරිය එක ලාභ ලබන තත්ත්වයට ගෙන්නේ නැතුව කිඹුලට මැටි කිලිනේ වගේ හැම අවුරුද්දේම ආයවැයන් දෙන්න බෑ. හරිද? ඒ නිසා මෙතන රාජපක්ෂ කාලේ ගුවන් යානා මිලදී ගත්තුගේ කොමිස් තාම මේක එනවා. ඒක පාඩු ලබන්න එක ප්‍රධාන හේතුවක්. මොකද ග්‍රවුන්ඩ් හැන්ඩල් එක ප්‍රොෆිට් නම්, කේටරින් එක ප්‍රොෆිට් නම්, ගාන තම්බහනක වැඩි නම් කොහොමද පාඩු ලබන්නේ? කොහොමද පාඩු ලබන්නේ? ඒ නිසා පාඩු ලබන්න තියෙන ප්‍රධාන හේතු දෙකක් තමයි, එකක් අර කොමිස් ටික තාම වාරික වලනවා. ඒ නිසා අපි පළමුව කළේ උත්තේ මොකද්ද? ඒ ණය රීස්ට්‍රක්චර් කරලා ඒ ඔපරේටිව් ප්‍රොෆිට් එකෙන් ගෙවන්න පුළුවන් ප්‍රමාණය වුන්ට දීලා ඉතුරු ටික අනාගතයේ ගෙවන පදරමේ මහා භාණ්ඩාගාරය දරන්න ඕන. දෙවැනි එක තමයි අද මේ මොහොතේ CEO කෙනෙක් නැහැ. ගරු ඇමතුමා CEO කෙනෙක් නැහැ. මේකට CEO කෙනෙක් විතරක් නෙමෙයි CO කෙනෙකුත් ඉන්න ඕන. මොකද ගුවන් යානා මේ විස්තර අඩු ප්‍රමාණයක් තිබුණා 6000 ගණන් සේවකයෝ ඉන්නවා. මේක ඊළඟ නාස්ති වෙන තමයි මේ AOG එකට ගෙවන ගාන. ඒ කියන්නේ Aircraft On Ground Order. හරිද? ඉංජිනේරු වංශය කියන්නේ 127ක් වීදම් කරනවා මේකට. සාමාන්‍යයෙන් ලෝකේ පිළිගත් ඉහළ පෙළේ මේ එයාලයින් වල මේකට යන්නේ 103යි. ඒ නිසා ඒ පිළිබඳව අවධානය යොමු කරලා මේ ණය ප්‍රතිව්‍යුහගතකරණය කරන ගමන් අනිත් පැත්තෙන් මේ වියදම පාලනය කිරීමත් අත්‍යවශ්‍ය වෙනවා බොටම් ලයින් එක වැඩි කර ගැනීම සඳහා. ඒ වගේම තමයි මේ ගරු කතානායකතුමනි, දැන් මම අර කලින් මගේ නියෝජ්‍ය කතානායක මම කලින් කතා කරද්දි මම කිව්වා දැන් හැම වේදිකාවකම හැම පක්ෂකම හැම තැනම කතා කරන්නේ දේශපාලඥය හොරකම් කරනවා කියලා. දේශපාලඥය හොරකම් කරන්නේ නැහැ කියලා මම කියන්නේ නැහැ. හරිද? හැබැයි දේශපාලඥයන්ට හොරකම් කරන අනුබල දෙන්නේ කවුද? නිලධාරීන්. හරිද? මේ පෞගිය දවසක අපි මේ ගෙනල්ල බැලුවා variation වලින් යන වියදම් මොකද්ද කියලා ඉවරලා. හරිද? contract claims වලින් යන ඒවා. දැන් අපි දන්නවා මේ මම නම කියන්නේ නැහැ හිටපු ඇමතිවරයෙක් RD එකේ ඇමතිවරයා වශයෙන් ඉන්නකොට දැන් කොන්ත්‍රාත්කරු එනවා. කොන්ත්‍රාත් එක ඉවරයි. අපි හිතුවා මේ පස්තික බුරුල්ලේව කියලා. හැබැයි මේ ඝන පස් තිබ්බේ අපිට මේක වියදම වැඩි. ඒ නිසා මේ contingency වල දාන 105 සිට 10 දක්වා තියෙන මුදල් වලින් දෙන්න කියලා තමයි මේ යටිතල පහසුකම් වලදී හොරකම් කරන ප්‍රධානතම ක්‍රමය. මේක පුරුදු වෙලා තියෙන මේකට කාගේවත් අවධානය යොමු වෙන්නෙම නැහැ. ඒ හිටපු ඇමතිවරයා ඉන්නකොට එක්තරා චයිනීස් කොන්ත්‍රාත් කෙනෙක් ඇවිල්ලා ඇමතිතුරාට කියනවා මිලියන 1500ක් තියෙනවා අපිට මේ කන්ටින්ජන්සි දෙන්න කියලා. ඉතින් එයා කියනවා නෑ නෑ මේ අපි සල්ලි ගස් වලින් කඩනවද? බෑ 1500 බෑ 500 දෙන්න කියලා. ඉතින් අපි දන්නවනේ 500 කොහටද යන්න කියලා ඉවරලා. ඒ නිසා මේ වේරියේෂන් වලට රෙස්පොන්සිබල් ඔෆිසර්ස් නැහැ හරියට. සමහරලාට තමන් ගෙවපු ගාණ දන්නේ නැහැ මතුමා. දැන් මේ අපේ කාරක සභාවට ඇවිත් ආයතන 47න් ගිය අවුරුදු 10 9 ඇතුළත ගෙවපු ගණන් ඇහුවම ගාණ කියන තේරෙන්නේ නැහැ. දල වශයෙන් කියලා කියන්නේ. දල වශයෙන් ආසන්නගයක් වෙන්න පුළුවන් වෙනවනේ. ඒ නිසා මම වගකීමෙන් කියනවා ඔබතුමාට අවුරුද්දකට බිලියන 5කුත් 10කුත් අතර ප්‍රමාණයක් මේව යනවා. මේක සමහර ඒවා දේශපාලඥයෝ දන්නේත් නැහැ. නිලධාරීන් තමයි දන්නේ. එතකොට ඒවා මේ ඇත්ත වශයෙන්ම දැන් අපිට රට ඉස්සරහට යන්න නම් මේ ටෙක්නිකල් ඉවැලියුේෂන් ප්‍රොසෙස් එක කොමන් ක්‍රමයකට ගේන්න ඕන. වගන්ති නැත්නම් අයිටම් 10කට විතර සීමා කරලා රට පුරාම එකම ක්‍රමයකට ගේන්න ඕන. එක එක කෙනා එක එක හේතු දාලා ඒ බිඩ් එකේ තියෙන error එකක් දාලා තමයි මේ මුදල් හම්බෙන්නේ. ඒ නිසා අපි කමිටුව තුලින් ඔබතුමාට ඒකට අවශ්‍ය තල්ලුවක් අපිට දෙන්න පුළුවන් නම් ඒක අපි ලබා දෙනවා. අපි ගණන් හෙලා විල්ලලා තියෙනවා. ඒවා ඉතිහාසය බලන්න බලාපොරොත්තු වෙනවා. බලලා ඒ නිර්දේශ ඔබතුමාට මේ මේ නිල වශයෙන් උත් අමාත්‍යාංශයට මම ඔබතුමාට පෞද්ගලිකවත් ලබා දීමට අපි කටයුතු කරනවා. ඒ වගේම මම ඔබතුමාට යෝජනා කරනවා නැෂනල් planning department එකයි national budget department එකයි ක්‍රියාත්මක වෙද්දී මේ අංශයට අදාළ වැඩ කටයුතු සඳහා තාක්ෂණික නිලධාරීන්ගේ හිඟයක් තියෙනවා. එතකොට ඕන් හරියට procurement එක plan කරද්දී ඒ විෂය දැනුම තියෙන අය මේ අදාළ ආයතන වල නැත්තම් මට තේරෙන්නේ නැහැ මේ වැඩ කටයුතු දිගට කරන් යන්න පුළුවන්ද කියන එක. ඒ නිසා ඒ වගේම තමයි දැන් මේ variation plan එක තුලින් කට්ටිය මුදල් ගෙවනවනම් ඒ සම්බන්ධව රෙස්පොන්සිබල් පුද්ගලයෙක් දාන්න. ඒ පුද්ගලයාගේ වක්කීම ගන්න ඕන. දැන් අපිට පේනවා දැන් පෞගිය දේවල් ටික විගණනය කරගෙන ගිහිල්ලා ඉවරලා ඉන්කුවරියක් දාලා මේක හොයන්න කිව්වොත් එහෙම සමහරලාට වක්කීම් ගන්න පුද්ගලෝ නැහැ මේකේ.
Honorable Mr. Marika, you have 2 more minutes.
Right, thank you. ඉතින් ඒ ටික බලන්න කියලා ඉවරලා මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා. ඒ වගේම තමයි දැන් අවසාන වශයෙන් කරුණු දෙකක් කියන්න ඕන. දැන් ඊළඟට තව අවශ්‍යතාවයක් තියෙනවා. මේ අන්තර් ආයතන අතර සම්බන්ධීකරණය කරන්න පුළුවන් රාමුවක් තියෙන්න ඕන. සමහරලාට RD එකෙන් අර නගර සභාවෙන් අරගෙන පාර හදලා එනවා. ඊට පස්සේ වෝටර් බෝඩ් එකේ ඇවිල්ලා මේක හරනවා. හරිද? ඉවරටම ඉවරයි. හරිද? ඉතින් ඒ නිසා මේවා මාස්ටර් ප්ලෑන් එකක් ඇතුව සම්බන්ධීකරණය කිරීම සඳහා මම යෝජනා කරනවා මේ මොකක්hari ක්‍රමවේදයක් අර මේ ගවර්න්මන්ට් බොඩි එකක් මේකට ඉම්ප්ලිමන්ට් කරන්න කියලා ඉවරලා මම ඉල්ලීමක් කරනවා. ඊළඟට විශේෂයෙන්ම මං හිතන්නේ RD එකට කොළඹ නගර සභාව සහ අවට තියෙන මහනගර සභාව එක්ක ඒකාබද්ධව කොළඹ නගරයේ රතවාහන තදබදය අවම කිරීම සඳහා විශේෂ මේ වැඩපිළිවෙලක් සකස් කරන්න කියලා ඉවරලත් අපි යෝජනා කරනවා. ඒ වගේම අපේ ගුවන් සේවා ඇමතිතුමා ඉන්නවා. ඇමතිතුමනි දැන් අපි දන්නවා දැන් එයාපෝට් එක දෙවෙනි අදේ හදන එක රීරියක්ෙක් ගිල ගන්න ගිහිල්ලා ඉල්ලන්නේ කෙලවුනේ දැන් ඇදුනේ නැත්තම් ඒ දවස්වල කරා නම් මෙලහකට හදලා ඉවරයි. හරිද? නමුත් දැන් අපිට සංචාරක වැඩි වෙන්නත් හයියෙන් සංචාරක වෙන්න ඒ જાතියේ ගුවන් යානා එන්නත් අපිට වැදගත් වෙනවා එයාපෝට් එක ලොකු කරන එක. හරිද? හැබැයි මේක අපිට දැනගන්න තියෙන විදිහට ලබන අවුරුද්දේ අප්‍රේල් මාසේ ආරම්භ කරාම 2028 අග තමයි ඉවර වෙන්නේ. එතකොට තව අවුරුදු 3ක් තියෙනවා. ඒ නිසා පුළුවන් ද කියලා බලන්න. එතකන් සාමාන්‍යයෙන් බජට ටුවරිස්ලට රත්මලානේ අර අපි දන්න අර මාකි 12 දාන එක හරි මාකි 12 දැම්මත් ගුවන් යානා එන්න පුළුවන් ප්‍රමාණය සීමා සහිතයිනේ
හරිද මෙම්බර් යෝ ටයිම් ඉස් අර
30 සෙකන්ඩ් හරිද රත්මලාන ගුවන් තොටුපළ පාවිච්චි කරන්න පුළුවන්ද කියන එක කල්පනා කරලා බලලා ඒ මොකද හේතුව දැන් ටුවරිසම් වැඩි වෙන එක අපිට අත්‍යවශ්‍යයි per tourist la invest කරන ගාන හොයලා බලන්න හරිද ඒ tourist high end tourist ලේ පැමිණීම අවශ්‍යයි පරාට කාලා plenty බොන tourist ලත් එනවා ඉතින් ඒගොල්ලන්ව රත්මලානට යවන්න හරිද high end ඒ කට්ටිය කටනායකට ගේන්න පුළුවන් වැඩපිළිවෙලක් ආරම්භ කරන්න කියලා ඉල්ලීමක් කරමින් අවසාන වශයෙන් මම මාධ්‍ය හිටපු පුද්ගලෙක් විදිහට මේක ඇල්ල කියන්න ඕන හරිද භාෂණයේ නිදහස තියෙන රටක් මේක කතා කිරීමේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තියෙන රටක් මේක ඒ නිසා සමහර පුවත්පත් සමහර මාධ්‍ය ඔවුන්ගේ පෞද්ගලික අජෙන්ඩා වලට කරේට අපි විරුද්ධයි හරිද අපි එකඟ නැහැ නමුත් මේ රටේ හතරවෙනි ආණ්ඩුව විදිහට මාධ්‍ය වාරණයට යන්න නම් එපා කියලා අපි ආණ්ඩුවට කියන කැමැති මොකද අරුණ පුවත්පත පළ කරපු අදහසක් සම්බන්ධව CID එකට ගෙන්නනවා ඉතින් ඔවුන්ගේ ඉල්ලීමක් කරන්න පුළුවන් ඔ වැරදි නම් හරිදේ දාන්න කියලා ඉවරලා ඒ නිසා මාධ්‍ය වාරණය කරලා කටවහලා කරන්න බෑ කියන එක පැහැදිලිව කියන්න ඕන මොකද අවුරුද්දක් ඉවරයි තව අවුරුදු හතරක්ම තියෙනවා
साधारण
मगे कथा